ස්ථාවර නියෝග 27 2 යටතේ ප්‍රශ්නය.
ගරු කථානායකතුමනි, සියලුම රැකියා විරහිත උපාධිධාරීන් රජයේ සේවයට බඳවා ගැනීම පසුගිය ජනාධිපතිවරණ සමයේදී රජය විසින් ලබා දුන් මැතිවරණ පොරොන්දුවක්. ඒ අනුව ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව 20/20/2/7 දින ප්‍රසිද්ධ දැන්වීමක් හරහා උපාධිධාරීන්ගෙන් ආයුධපත් කැඳවීමට රජය කටයුතු කරනු ලැබූ අතර, ඉන් අනතුරුව 20/20 අවසන් සතියේදී උපාධිධාරීන් වෙත පුහුණුවට කැඳවීමේ ලිපි නිකුත් කිරීමටත් දින 3ක් ඇතුළත ඔවුන්ට සේවයට වාර්තා කරන ලෙසට උපදෙස් ලබා දීමටත් රජයේ විසින් කටයුතු කරනු ලැබුවා. පුහුණුවට කැඳවීමේ ලිපියේ පිටපතක් මම මේ අවස්ථාවේ හැන්සාත්ගත කරනවා, සභාගත කරනවා. කෙසේ වුවද මැතිවරණ කොමිෂන් සභාවේ මැදිහත් වීම මත ඔවුන් සේවයට වාර්තා කිරීම తాවකාලිකව අත්හිට වූ අතර, නැවත පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව 20/20/8/14 දින ජනාධිපති කාර්යාලය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මගින් ඔවුන් නැවත සේවයට කැඳවා තිබෙන නමුත් 20/20/8/16 දින තිබ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය මගින් නිකුත් කරන ලද නිවේදනයක් අනුව පුහුණුව සඳහා සුදුසුකම් නොලබන උපාධිධාරීන් වශයෙන් උපාධිධාරීන් 40,092කගේ නම් ප්‍රකාශයට පත්කොට තිබෙනවා. එම නිවේදනයේ පිටපතක් මම සභාගත කරනවා, හැන්සල් ගත කරනවා. උපාධිධාරීන් නුසුදුස්සන් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් උපාධිය පිළිනොගැනීම, සේවක අර්ථසාධක අරමුදලේ නම් සඳහන් වීම, විවිධ ලේඛන ආයුධම් පත්‍ර සමග අමුණා නොතිබීම වැනි හේතු දක්වා තිබෙනවා. රජයේ විසින් ඉදිරිපත් කර ඇති හේතු විස්තරය මම මේ අවස්ථාවේ සභාගත කරනවා, හැන්සත්ගත කරනවා. මෙලෙස විවිධ හේතු දක්වා තිබුණද උපාධි සුදුසුකමක් වශයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන විවිධ අර්ධ රාජ්‍ය හා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල උපාධිධාරීන්ද උපාධි සුදුසුකමක් වශයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන උසස් ජාතික ඩිප්ලෝමා ධාරීන්ද දැනට පෞද්ගලිකංශයේ රැකියාවක් නොකරන නමුත් පෙර රැකියාවක නිරත වීම හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ නම් සඳහන් වී ඇති උපාධිධාරීන්ද සුදුසුකම් නොලබන උපාධිධාරීන්ගේ ලේඛනයට ඇතුළත් වී ඇති බවට මේ වන විට වාර්තා වී තිබෙනවා. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල දීර්ඝ කාලයක් යුද්ධය මෙන්ම විවිධ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පීඩා විඳි උපාධිධාරීන් විශාල ප්‍රමාණයක්ද මෙම ගැටලුවට මුහුණ පා තිබෙනවා. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය විසින් 20/20/8/18 දින විරෝධතාවයක් සංවිධානය කිරීමට කටයුතු කරන ලද්දේද ඒ අනුවයි. ගරු කථානායකතුමනි, මෙහි ඇති බරපතලම කාරණය වන්නේ සුදුසුකම් නොලබන උපාධිධාරීන් වශයෙන් නම් ප්‍රකාශයට පත්කොට ඇති උපාධිධාරීන් අතර 20/20 පෙබරවාරි මාසයේ පුහුණුවට කැඳවීමේ ලිපි ලබා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට වාර්තා කරන ලද උපාධි දහරින් විශාල ප්‍රමාණයකේද නම් මෙයට ඇතුළත් වී තිබීමයි. උදාහරණයක් වශයෙන් සේවයට වාර්තා කරන ලද උපාධි දහරින් 10,000කට ආසන්න ප්‍රමාණයකගේ පත්වීම සේවක අර්ථසාධක අරමුදලේ 10%කින් වී තිබීමේ හේතුව මත පමණක් අවලංගු කොට තිබෙන මේ වන විට ඔවුන් හට කිසිදු රැකියාවක් නොමැතිව අන්ත අසරණ භාවයට පත් වී තිබෙන. එසේම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන උපාධි පාඨමාලාවක් හෝ ඊට සමාන ඩිප්ලෝමාවක් මේ සඳහා වළංගු වන බව අයදුම් පත්‍ර කැඳවීමේ නිවේදනයේ ඉතාම පැහැදිලිව දක්වා තිබෙන. වළංගු වන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල උපාධියක් පමණක් බවට කිසිදු සඳහනක් අයදුම් පත්‍ර කැඳවීමේ නිවේදනයේ සඳහන් කොට නොමැත. එසේම සේවක අර්ථසාධක අරමුදලේ නම සඳහන් වීම උපාධිධාරී පුහුණුව ලැබීමට නුසුදුසුකමක් වන බවට කිසිදු සඳහනක්ද අයදුම් පත්‍ර කැඳවීමේ නිවේදනයේ සඳහන් කොට නොමැත. අයදුම් පත්‍ර කැඳවීමේ නිවේදනයේ පිටපතක් මම සභාගත කරනවා, හැන්සාඩ් ගත කරනවා. මේ සියලු කරුණු පිළිබඳ පරීක්ෂා කිරීමේදී ඉතා පැහැදිලිව පෙනී යන කාරණයක් වන්නේ රජයේ විසින් කලිමුඩියේ පුහුණුවට කැඳවීමේ ලිපි නිකුත් කොට මැතිවරණයෙන් අනතුරුව ඔවුන්ට සේවය කිරීමට අවස්ථාව ලබා නොදී ඔවුන් රැවටීමට ලක්කොට ඇති බවයි. මේ පසුබිම යටතේ ජාතික වැදගත්කමකින් යුත් කරුණක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්න සඳහා පිළිතුරු හා පැහැදිලි කිරීම මම බලාපොරොත්තු වෙනවා. 1.20.27 දිනැති නිවේදනය මගින් කැඳවන ලද අයදුම් පත්‍ර 90 පුහුණුවට කැඳවීමේ ලිපි නිකුත් කරන ලද උපාධිධාරීන් සංඛ්‍යාව කොපමණද? 2. එලෙස පුහුණුවට කැඳවීමේ ලිපි නිකුත් කරන ලද උපාධිධාරීන් අතුරින් මේ වන විට සේවය අවසන් කොට ඇති උපාධිධාරීන්ගේ සංඛ්‍යාව රජය විසින් නිශ්චිතව සඳහන් කරන්නේද? 3. ආයතනපත් කැඳවීමෙන් අනතුරුව කඩිමුඩියේ පත්වීම් ලිපි නිකුත්කට පාර්ලිමේන්තු මැතිවරණයේ ඉලක්ක කොටගෙන උපාධිධාරීන් රැවටීමේ අරමුණින් ඔවුන් සේවයට වාර්තා කිරීමට සලස්වා පසුව ඔවුන්ගේ සේවය අහිමි කිරීමට කටයුතු කොට ඇති බව රජයේ විසින් පිළිගනු ලබන්නේද? නොයසේ නම් ඒ මන්ද? 4. උපාධියට සරිලන රැකියාවක් ලැබෙන තෙක් පෞද්ගලික අංශයේ කුමන මට්ටමක හෝ රැකියාවක නිරත වී ජීවන වියදම පියවා ගැනීම ඉතාම මානුෂීය කාරණයක් බවත් ඒ උපාධියට සරිලන රජයේ රැකියාවක් ලබා ගැනීමට නුසුදුසුකමක් නොවන බවත් රජයේ විසින් පිළිගනු ලබන්නේද? නොයසේ නම් ඒ මන්ද? 5. විවිධ පෞද්ගලික ආයතනවල සේවය කරන ලද උපාධිධාරීන් හට පත්වීම් ලිපි ලබා දී මාස ගණනාවකින් අනතුරුව එම පත්වීම් අවලංගු කිරීම හේතුවෙන් ඔවුන් නිරත වී සිටි රැකියාව මෙන්ම රජයේ රැකියාවද අහිමිවීම තුළින් ඔවුන් අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බව රජය විසින් පිළිගනු ලබන්නේද? 6. මෙලෙස අසාධාරණ දක්වූ උපාධිධාරීන් හට නැවත සේවය ලබා දීමට රජයේ කටයුතු කරනු ලබන්නේද? එසේ නම් ඒ කවදාද? 7. පත්වීම් ලිපි නිකුත් නොකොටම ප්‍රාදේශීය ලේකම් අනුවස්සන නොමැතිවීම උපාධි සහතිකයේ අමුණා තිබුණද ප්‍රතිඵල ලේඛන අමුණා නොතිබීම වැනි සුළු හේතුන් මත නුසුදුස්සන් බවට පත්කොට ඇති උපාධිධාරීන් සම්බන්ධයෙන් රජයේ විසින් ගනු ලබන ක්‍රියාමාර්ගය පිළිබඳව මෙම ගරු සභාව දැනුවත් කිරීමට කටයුතු කරන්නේද? ගරු කතානායකතුමනි, මේක ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්නයක්. ඒ නිසා මේ ප්‍රශ්නයට මම මේ අවස්ථාවේ පිළිතුරු අපේක්ෂා කරනවා.
ගරු කතානායකතුමනි, අධිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විශිෂ්ට ජයග්‍රහණය නොවැම්බර් මාසයේ ඇතිකොට රාජපාලනය බාර ගැනීමෙන් පසු එතුමා රටවැසියාට දෙන ලද ප්‍රතිඥාවල් ඉටු කරමින් 50,000කට උපාධිධාරීන්ට රැකයා දීම සඳහා වූ වැඩපිළිවෙල ආරම්භ කළා. ඒ වැඩපිළිවෙල ආරම්භ කිරීමට සිදු වුණේ පසුගිය රජය උපාධිධාරීන් සම්පූර්ණයෙන් අමතක කළ රජයක් ලෙස කටයුතු කළ නිසයි. ඒ අනුව කටයුතු කරමින් අපි රැකයා විරහිත උපාධධාරීන් රැකයාගත කිරීමේ වැඩසටහන සඳහා අයිදුම් පත්‍ර 91,764ක් ලැබී රජයේ කැඳවීම අනුව අදාළ කාර්යාලවලට ලැබී තිබෙනවා. ඒ අයමැති උපාධි අතුරින් 51,556ක සංඛ්‍යාවක් සුදුසුකම් ලත් අයදුම්කරුවන් ලෙස හඳුලා ගන්න ලදී. එම පිරිස සඳහා පුහුණුවට කැඳවීමේ ලිපි යොමු කිරීම ආරම්භ කරන ලද අතර අතිගරු ජනාධිපතිතුමාගේ එම වැඩපිළිවෙල ආරම්භ කිරීමට මැතිවරණ කොමිසන් සභාව හරස් වෙමින් නියෝගයක් ලිපි යපිකින් නිකුත් කරා. එම ලිපිය තැපැල් කිරීම අත්තීටු වෙන ලෙස එම අවස්ථාවේ මැතිවරණය නිසා අයදෙම්කරුවන් 45,869ක් දෙනකුට ඒ වෙන විටත් ලිපි නිකුත් කර තිබුණා. ඉන් අනතුරුව සේවකර්ථ සාධක අරමුණට සක්‍රීය දායකත්වය දක්වන අයදුම්කරුවන්ද 6,187ක් සහ එම පිරිසද ඇතුළත් උපාධධාරීන් පත්වීම් 60,000ක් අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලැස්වෙච් අමාත්‍ය මණ්ඩලයත් අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි මේ වෙන විටත් අදාළ උපදෙස් දෙපාර්තමේන්තුවට නිකුත් කර තිබෙන අතර අතිගරු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තුව විවෘත කිරීමේ දේශනයට කවුරු හෝ සවන් දුන්න නම් අවබෝධයෙන් ජනාධිපතිතුමා ඊයේ පැහැදිලිව මෙය යළිත්වරක් ප්‍රකාශයට පත් කරා. මේ වෙන විටද උපදෙස් දී ඇති පසු පරිදි එම අය සියලු දෙනා කැඳවීමේ කටයුතු දැන් ආරම්භ වී තිබෙනවා. අප ඉතා ඕනෑකමින් සඳහන් කරන්නට ඕනේ ඒ නිසා මේ උපාධධාරීන් සියලු දෙනාට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පිළිගන්නා වූ උපාධි හා උපාධියට සමාන ආයතන සියල උපාධිධාරීන් ලෙස පිළිගන්නා වූ ඉල්ලුම්පත් එසේ සැලකෙල්ලට අභියාචන කිරීමක් සිදුවන්නේ නම් ඒ අනුව ක්‍රියා කිරීමටද මේ වෙන විට උපදෙස් දී තිබෙනවා. 1. පිළිතුර එයයි. 2. අදාළ නොවේ. 3. අදාළ නොවේ. 4. අදාළ නොවේ. 5. විවිධ පුද්ගලික ආයතන ගැන ගරු ඇමතුමා කියපු දේද දැන් අදාළ වෙන්නේ නැහැ. ඒ සියලු දෙනාට ඒ නිවැරදි තත්ත්වයන් අනුව අභියාචනය කිරීමෙන් ලබා දීමට රජය දැනටමත් උපදෙස් නිකුත් කරලා තියෙනවා. 6. අදාළ නොවේ. 7. අදාළ නොවේ. ගරු විපක්ෂ නායකතුමාට ඒ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් මේ බව වගකීමෙන් ප්‍රකාශ කරනවා. අතිගරු ජනාධිපතිතුමා රටටත් පාර්ලිමේන්තු ඉදිරියේ අග්‍රාමාත්‍යතුමා හා අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම අනුවත් මේ වෙන විටත් ගරු රාජ්‍ය පරිපාලන අමාත්‍යතුමාගේ අමාත්‍යංශය මගින් කටයුතු යළි ක්‍රියාත්මක කිරීම තිබෙන බව ගරු කතානායකතුමනි මම පිළිතුරු වශයෙන්
බොහොම ස්තුතියි සභානායකතුමා. අද යෝජනා පිළිබඳ දැනුම් දීම
ඩිබේට් එකක් නෙවෙයි ගරු කතානායකතුමනි, පොඩි පැහැදිලි කර ගැනීමක්. මොකද අතිගරු ජනාධිපතිතුමා කරපු කතාවේ මුද්‍රණයේ තියෙනවා 50,000 කියලා, අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රකාශයේ කිව්වා 60,000 කියලා. ඉතින් මේ පරස්පරයක් තියෙන මොකක්ද ඒකේ නිවැරදි එක කියලා මම අහන්න කැමතියි.
විරුද්ධ පක්ෂයේ නායකතුමා හා හිටපු ආණ්ඩුවට මේ දාස් ගානකට කිසි කෙනෙක්ට උදව් වෙන්න බැරුණා. දැන් ඇවිල්ලා අපේ ආණ්ඩුව පිටවන්න ජනාධිපතිතුමාට දුන්නු වරමේ ජයග්‍රහණය නිසා මේ රටේ උපාධිධාරීන් ලෙස පිළිගන්නා සියලු දෙනාට මේ අනුව රැකියා ලැබෙනවා. අසාර්ථක පරාජයට පත්වුණු වෛරයක් උපාධිධාරීන්ගෙන් ලබන්න යන්න එපා. ඔබ ප්‍රතික්ෂේප කරලා ඉවරයි.
බොහොම ස්තුතියි. ඒ කාර්ය අවසානයේ පාර්ලිමේන්තුව යෝජනා අංක 1 න්‍යාය පත්‍රයේ ප්‍රධාන කටයුතු අංක 1 දරන විෂය පිළිබඳ පාර්ලිමේන්තුව ස්ථාවර නියෝග විධිවිධාන නිදහස් විය යුතුය. සභාව එකඟද?
මම යෝජනා කර සිටිනවා. First let me move. I move.
සභාව එකඟයි. අංක 2 තේරීම් කාරක සභාවේ.
කරපු දෙය අතර පරස්පරයක් තිබුණා. ඒක පැහැදිලි කරගන්නයි මං ඇහුවේ. ඔබතුමා කොහෙද යන්නේ? මල්ලේපොල් උත්තරයනේ දුන්නේ. මේක 50,000ද 60,000ද එච්චරයි අහන්නේ. 50,000ද 60,000ද එච්චරයි අහන්නේ.
එනේ. එනේ. මිනිස් නානකර මන්තුමා එක්මන්ට කියන්නේ.
ගරු කථානායකතුමනි, අපි පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙද්දී මේ රටේ වෙනම රාජ්‍යයක් සකස් කිරීම, ඒ වගේම ඊට අනුබල දීම, ඒ වගේම ඒ සඳහා මුදලින් හෝ අනියමින් ආධාර අනුබල දීම පිළිබඳව අපි සිදු කරන්නේ නැහැ කියලා මේ සභාවේ අපි දිවුරුවා. නමුත් ඊයේ විග්නේශ්වරන් මන්ත්‍රීවරයා මේ රටේ යුද්ධය අවසන් කරලා මේ නිජබිම් සංකල්පයේ ඇතුළු සංකල්ප පැත්තකට දාලා මේ රටේ සියලු දෙනා ශ්‍රී ලාංකිකයෝ විදියට පිළිගන්න තැනට මුළු රට ඇවිල්ලා තියෙන වෙලාවක මේ ගරු පාර්ලිමේන්තුවේ නැවත වතාවක් දෙමළ භාෂාව මේ රටේ මුල්ම භාෂාව සහ නිජ භූමිය කරගත් මුල්ම ජනතාවගේ භාෂාව හැටියට මේ පාර්ලිමේන්තුවේ සඳහනක් කරා. ඒ සඳහන මේ පාර්ලිමේන්තුවේ හැන්සාත්ගත වීම වැරදි. තම තමන්ට මත තියෙන්න පුළුවන් මේක නිජබිම කාගේද, කාගෙන්ද පටන් ගත්තේ මත තියෙන්න පුළුවන්. නමුත් මත තිබුණට ඒක මේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත වීම වැරදි. ඒ නිසා කරුණා කරලා ඒක හැන්සාඩ් එකෙන් ඉවත් කරන්න කියලා මං ගරු ඉල්ලීමක් කරනවා.
ඒකන මං සොයා බලන්න. 2 තේරීම් කාරක සභා යෝජනා අංක 2 සභාව එකඟද? එකඟයි. යෝජනා අංක 3 කිරියල්ල මතුවන්
ගරු කතානායකතුමනි, මේ අද ලබා දුන් වේලාව ගැන ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති. අපි ඊයේ පක්ෂ නායක රැස්වීමේදී මේක සාකච්ඡා කෙරුවා. පසුගිය ආණ්ඩුව කාලේ වේලාව වෙන් කිරීමේදී අපි ආණ්ඩුවට 140යි විපක්ෂයට 160යි දුන්නා. ඒක තමයි මේ පාර්ලිමේන්තුව තුළ හැමදාම සිද්ධ වුණේ. නමුත් අද අපිට ලබා දීලා තියෙන 40යි ආණ්ඩුවට 60ක් ලබා දීලා තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම ඔබතුමා පොරොන්දු වුණා මේ සම්බන්ධයෙන් ඉදිරියේදී සමාලෝචනය කරන බව. ඉතින් මේක අද
ඒක තේරීම් කාරක සභාව පත් වුණාට පස්සේ අපි සමාලෝචනය
කරමු. only for today ඉදිරියට අපි බලාපොරොත්තු වෙන වෙලාව 160ක්. මොකද විපක්ෂ මේ විවාදයේ විපක්ෂයේ විවාදයක්. විපක්ෂයක් පොඩ්ඩක් ඉන්න ප්ලීස්. විපක්ෂයක් නැත්තම් මේ විවාද වලට එළියක් නැහැ. දැන් අපි මෙතන හිටියේ නැත්තම් මේකට එළියක් තියෙනවද? එළියක් නැහැ. ඉතින් මේක විපක්ෂ විවාදයක්.
හරි. මේක ඒක පසු අපි සාකච්ඡා කරමු. යෝජනා අංක 3 ඉදිරිපත් කරන්න.
මා ඉදිරිපත් කරනවා කර කතානායක තුමින් තේරීම් කාරක සභාවේ නාම ලේඛනය.
සභාවේ එකඟද?
ආයි.
නිවේදනයක් තියෙනවා ඒ වෙනුවෙන් තේරීම් කාරක සභාවේ ප්‍රථම රැස්වීම අද දින පස්වරු 2 මාගේ නිලකාමරයේදී පැවැත්වීම නියමිත බව තිය සඳහා පත් කරන ලද සියලුම සමාජික මන්ත්‍රීවරුන් ඊට පැමිණි සහභාගී වෙන මෙන් ලෙස කාරණික දන්නුම්. ඒ නන් ටික කියවනම් සභානායකතුමා.
දරු නිමල් සිරිපාද සිල්වා අමාත්‍යතුමා, දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, ජොන්ස්ටන් ෆර්නාන්ඩෝ මැතිතුමා, ඩග්ලස් දේවානන්ද මැතිතුමා, නල සලහපෙරම් මැතිතුමා, විමල් වීරවංශ මැතිතුමා, ප්‍රසන්න රණතුංග මැතිතුමා, ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා, ගායන්ත කරුණාතිලක මැතිතුමා, රවුෆ් හකීම් මැතිතුමා, විජිත හේරත් මැතිතුමා, සෙල්වන් අඩෙක්කල නාදන් මැතිතුමා තේරීම් කාරක සභාවට යෝජනා
කරනවා. අංක 4 වෙනි යෝජනාව සභානායකතුමා.
මා ඉදිරිපත් කරනවා 4 වෙනි යෝජනාව.
සභාව එකඟද?
ආයි.
අංක 5 වෙනි යෝජනාව සභානායකතුමා
මම ඉදිරිපත් කරනවා 5 වෙනි යෝජනාව
සභාවේකංගද අංක 6 වෙනි යෝජනාව සභානායකතුමා
මම ඉදිරිපත් කරනවා ගරු කතානායකතුමනි
සභාවේකංගද
යෝජනාව ආය
යෝජනා පිළිබඳ අද දිනට નિયમિત වැඩ කටයුතු ගරු නිපුණ රණවක මැතිතුමා
ගරු කතානායකතුමනි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32.4 සහ 33.2 ආ ව්‍යවස්ථාවෙන් ප්‍රකාරව අතිගරු ජනාධිපතිතුමා විසින් 2020 අගෝස්තු 20 වන දින ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ පාර්ලිමේන්තුවේ විවාද කොට අනුමත කළ යුතු බවට යෝජනා කරනු ලබයි. ගරු කතානායකතුමනි 2020 ජනතා ජයග්‍රහණය වනාහි මේ රටේ කෝටි 2කට අධික වූ ප්‍රගතිශීලී ජනතාව පසුගිය අවුරුදු 5 නිහඬව දරාගෙන සිටි දුක් සුසුම් දේශප්‍රේමී හැඟුම් අතරින් පැන නැගුණු ඓතිහාසික ජයග්‍රහණයක්. එය මුළු ලොවම අවිත කළ සමානුපාතික මැතිවරණයකින් ලැබිය හැකියි කිසි දිනක අපේක්ෂා නොකළ 3-2 බලයක් සහිත ජයග්‍රහණයක්. ගරු කතානායකතුමනි ජයග්‍රහණයෙන් බිහිවුණු 2020 ජනතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය අතිගරු ජනාධිපතිතුමා මේ සභාවට ඉදිරිපත් කළා. එය විවාද කොට අනුමත කළ යුතු බවට ප්‍රථම යෝජනාව ගෙනෙමින් මාගේ මංගල කතාව මේ පාර්ලිමේන්තුව තුළ සිදු කිරීමට ලැබීම පිළිබඳ මා සතුටු වන අතර මාතර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ඔබතුමාට සුබ පැතීම සඳහා මේ අවස්ථාව මම උපයෝගී කර ගන්නවා. ඒ වගේම මට මේ අවස්ථාව හිමි වුණේ අප මාතර දිස්ත්‍රික්කයේ ජනතාව 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී මන්ත්‍රීවරයෙකු ලෙස මා තෝරාපත් කර ගැනීමත් සමගයි. ඒ සඳහා කැපවුණු සියලුම මාතර දිස්ත්‍රික්කයේ ජනතාව මං හදවතින්ම මතක් කර සිටිනවා. ඒ වගේම අද මේ රටේ ප්‍රධාන පුරවැසියන් 30 මාතර දිස්ත්‍රික්කයේ ජන්මලාභයේ ලද අය බව සිහිපත් කරන්නේ ඉමහත් ආඩම්බරයකින්. මේ ඓතිහාසික මොහොතේදී මට සිහිපත් වෙන්නේ මේට 800 පෙර සමුගි පෙරමුණු රජයේ රාජාසන කතාව ස්තුති යෝජනා ඉදිරිපත් කළ 1970 ලංකා පාර්ලිමේන්තුවේ ලාබාල මන්ත්‍රීවරයා වූ නවවන පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාවයි. හරියටම ඊට 800 පසු එතුමා ඉදිරියේම ඒ වාග්ය ලැබීම මට ඉමහත් ගෞරවයක් ලෙස සැලකෙනවා. ගරු කතානායකතුමනි එදා ශ්‍රීමත් SWRD බණ්ඩාරනායක මැතිතුමා සමග එක්ව DA රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා පංචමහා බලවේගය එක මිටකටගෙන එමින් 1956 මහජන එක්සත් පෙරමුණ ආණ්ඩුව පිහිටවනවා. 2015 අප ආණ්ඩුව පරාජය වීමත් සමග ඒ පරාජයේ වගකීම බාරගෙන විසිරී ගොස් සිටි මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහය දුන් ප්‍රගතිශීලී කණ්ඩායම් සියල්ල ඒකරාශී කොට සමානුපාතික චන්ද්‍ර ක්‍රමයේ යටතේ ගත හැකි ඉහළම ජයග්‍රහණය ලබා ගැනීම සඳහා නායකත්වය ලබා දීම ගැන මේ සභාවේ නොසිටියත් දැසිල් රාජපක්ෂ මැතිතුමාට ඉමහත් ගෞරවයෙන් අපි සිහිපත් කරනවා. ඒ වගේම ආරම්භයේ සිට එතුමා සමග ඒ බාරදූර කාර්ය සිදු කිරීමට සහාය වීමත් නිවැරදි දේශපාලනයක් කිරීම සඳහා අවබෝධයක් ලබා ගැනීම සඳහා ඒ ලැබුණු අවස්ථාව පිළිබඳ මම නිහතමානීව සතුටු වෙනවා. අපට රටක් ලෙස තවත් අභියෝගයකට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඒ කොරෝනා වසංගත තත්ත්වයයි. මම මේ මොහොතේදී අතිගරු ජනාධිපතිතුමාට අග්‍රාමාත්‍යතුමාට ඒ වගේම වසංගත තත්ත්වයට මුහුණ දීම වෙනුවෙන් ස්ථාපනය කරන ලද ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපතිතුමා ඇතුළු ඒ නිලධාරීන්ටත් සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ ඇතුළු ඒ සියලුම රාජ්‍ය නිලධාරීන්ටත් දේශපාලන අධිකාරිවල සියලුම දේශපාලඥයෙක්ටත් විවිධ අපහසුතා මැද විවිධ කැපකිරීම් සිදු කළ මේ රටේ සියලුම මහජනතාවටත් ස්තුතිවන්ත වෙනවා. එසේම සෞඛ්‍ය ආරක්ෂක විධිවිධාන අනුගමනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදයේ උදෙසා මහමැතිවරණයේ පැවැත්වීම සඳහා කටයුතු කළ මැතිවරණ කොමිසම සභාවට සහ එයට සහය දුන් සියලුම රාජ්‍ය නිලධාරීන්ටත් මම මේ මොහොතේ ස්තුතිය පළ කිරීමට පළ කර සිටිනවා. ගරු කතානායකතුමනි COVID-19 වසංගතය නම් අඳුරු වලාවෙන් අපිට රිදී රේඛාවද්ද මතුව තිබෙනවා. දේශීය නිෂ්පාදනය මත වැඩි වශයෙන් යැපෙන ආර්ථිකයකට සහ ජීවිතයකට අපට යොමු වීමට මේ කදිම අවස්ථාවක් විදියට අපිට පාවිච්චි කරන්න පුළුවන්. 1977 විවෘත ආර්ථිකය හරහා විනාශ වුණු දේශීය ආර්ථිකයට නැවත යොමු වීම සඳහා මේ කදිම අවස්ථාවක් විදියට අපිට පාවිච්චි කරන්න පුළුවන්. අතිගරු ජනාධිපතිතුමා මේ ගරු සභාවේ පැවසූ ආකාරයටම ලංකාවේ වැවෙන භෝග ආනයනයේ සීමා කොට කෘෂි කර්මාන්තය නගා සිටුවීමටත් තේ පොල් රබර් කුරුඳු වැනි අපනයන භෝග වගාවන් වලට අගය එකතු කිරීමත් ඖෂධ නිෂ්පාදනයේ රට තුල සිදු කිරීම වැනි දේ මගින් දේශීය නිෂ්පාදන ආර්ථිකය වර්ධනය කිරීමටත් හැකි වෙන තේ විශ්වාස කරනවා කරු කතානායකතුමනි මම නියෝජනය කරන මාතර දිස්ත්‍රික්කයේ පත්තුණු මන්ත්‍රීවරුන් 7 දෙනාගෙන් මන්ත්‍රීවරු 6 දෙනෙක්ම ආණ්ඩු පක්ෂය වෙනුවෙන් ජනතාව පත් කරේවා තිබෙනවා එයින් ඔප්පුවන්නේ සෞභාග්‍ය දක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ මාගේ දිස්ත්‍රික්කයේ ජනතාව ඉහළින්ම අනුමත කර ඇති බවයි මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධානම ආදායම් මාර්ගයක් වූ සංචාරක කර්මාන්තයේ ලෝකයේ මුහුණ දී ඇති මේ වසංගත තත්ත්වය නිසා අඩබණ වී ගොස් තිබෙනවා කොවිඩ් වසංගත තත්ත්වය ලෝකයේ පහව ගොස් වුණු පසු එළබෙන සංචාරක වාරයේදී සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා වැඩ කටයුතු අපි දැන් සකස් කළ යුතුයි විශේෂයෙන්ම කොරෝනා වසංගතයේ පාලනය කිරීමේදී රටක් ලෙස අපි දැක්වූ ඒ ජයග්‍රහණයන් ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය ලක්වීමත් නිසා අපිට සංචාරකයන් වැඩි වශයෙන් ලංකාවට ගෙන්වා ගැනීමට හැකි වෙනවා කියලා විශ්වාස කරනවා මිරිස්සේ ඩොල්ෆින් මසුන් තල් මසුන් කොල් හේනේ කැස් බෑවුන් නිල්වලා වේ යෝධ කිඹුලන් කිරල කැලේ කුරුල්ලන් මා උපන් කුංචි නුවරඑළිය බඳු දිනියායේ තේ වගාව සහ සිංහරාජ වනාන්තරයේ සමග බැඳුණු මේ පරිසර පද්ධතිය හිරි කැටියේ සිට මිදිගම දක්වා ඇති අලංකාර මුහුදු තීරයත් මේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන තුළ ආකර්ෂණීය වැඩි දියුණු කර ගැනීමට භාවිත කරන්න පුළුවන් කරු කතානායකතුමනි හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට සහ ඉදිරියේදී එහි ඇතිවන යෝධ සංවර්ධනය නිසා ඇතිවන ජල ඉල්ලුම ලබා ගැනීමට හැකිවන්නේ ගින් නිල්වලා ගංගා මගිනි මේ ගංගා හම්බන්තොට හරවා යැවීමේ මහා ව්‍යාපෘතිය දැනටමත් වසර ගණනක් ප්‍රමාද වී ඇත එම ව්‍යාපෘතිය වහාම ආරම්භ කර යුතු බව අපි සිතනවා නිල්වලා හා ගින් ගංගාවල ගං වතුර අනතුරෙන් මාතර දිස්ත්‍රික්කයේ ජනතාව බේරා ගැනීමටත් මෙවැනි වාරි යෝජනා ක්‍රම අනිවාර්යයෙන්ම ආරම්භ කර යුතු වෙනවා එමෙන්න මාතර දිස්ත්‍රික්කයේ පුරන්න ගොස් තිබෙන කුඹුරු අස්වද්දවා මාතර පානීය ජල ගැටලුවද විසඳුමක් දීමට මේ ව්‍යාපෘතියෙන් හැකි වෙන නැතයි මා විශ්වාස කරනවා ගරු කතානායකතුමනි විශේෂයෙන්ම මා මතක් කර සිටිනවා මා ජීවත් වෙන දිනියාය කේන්ද්‍ර කොටගෙන ජීවත් වෙන වතුකර ජනතාව පෙළෙන ජීවන ගැටලු පිළිබඳව අපි ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රකාශ කරපු ආකාරයට ඔවුන් අපිට ඡන්ද වටිනාකමකට එහා ගියපු සහෝදර බැඳීමක් තිබෙන පිරිසක් ඔවුන් සෑම දෙනා වෙනුවෙන්ම සතුටින් ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම පිළිබඳ සඳහන් කිරීම ගැන මම ස්තුතිවන්ත වෙනවා අපේ රටේ සමස්ත ජනගහනයෙන් 4න් එකක් තරුණයන් රට ගොඩනැගෙන තිරසාර සංවර්ධන ක්‍රියාවලියට තරුණයන්ද හවුල් කර ගැනීම ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ අභිප්‍රායයි දව සම්පන්න තරුණ පරපුරක් නියෝජනය කරන පිරිසක් අද මේ උත්තරීතර පාර්ලිමේන්තුවට පත් තිබෙනවා අප රජයේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයාත් ජාතික රග කණ්ඩායමේ නායකත්වයේ දරපු පුද්ගලයෙක් වීම පිළිබඳවත් අපි දී මහත් ආඩම්බරයක් තියෙනවා තරුණියෝ විදියට මම මේ මොහොතේදී අද මා ඉදිරියේ අසුන්ගෙන සිටින අතිගරු අග්‍රාමාත්‍යතුමා සිය මංගල කතාවේදී පැවසු දෙයක් මතක් කර සිටිනවා අඟුල්මඩුව ගම කේන්ද්‍ර කරගෙන පවතින ශ්‍රී ලංකාවේ ප්‍රකට අති විසිතුරු චිරාගත ලාක්ෂා කර්මාන්තයේ මෙන්ම පිත්තල කර්මාන්තයේ සහ වළං කර්මාන්තයේ යනාදී දේශීය කර්මාන්ත වැඩි දියුණු කිරීම පිළිබඳ මාමාගේ සතුට පළ කර සිටිනවා. එතුමා 1990 දී දේශීය කර්මාන්තවල ඇති වැදගත්කම දන්නා නිසා ඒ කාලයේදී එතුමා එසේ ප්‍රකාශ කරේ. අදත් අපේ රජය ඒ සඳහා විද්‍යාත්මක ලෙස ආයතන වෙන්කර අමාත්‍යංශ පවා ඇති කර තිබෙනවා. ගරු කතානායකතුමනි ආර්ථික කාරණා වගේම විශේෂයෙන් අවධානය යොමු කළ කාරණයක් තිබෙනවා. ඒ පාසල් දරුවන් අතර පවා වසංගතයක් බවට පත් තිබෙන මත්තුවදුරයි මේ මත්තුවදුරෙන් අපේ තරුණ පරපුර ගලවා ගැනීමේ මෙහෙයුමට මේ සභාවේ සියලුම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලුම මන්ත්‍රීවරු සහයෝගය ලබා දෙනු ඇතයි මා විශ්වාස කරනවා ඒ වගේම එක රටක් එක නීතියක් යන අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පය අපි ඉහෙලින්ම අගය කළ යුතු වෙනවා ගරු කතානායකතුමනි මේ මොහොතේදී විශේෂයෙන් මතක් කර යුතු කරුණක් වන්නේ 19 වතාවක් සංශෝධනය වූ රටට නොගැලපෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳවයි ඒ වගේම මේ රට පඹගාලක් බවට පත් කළ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වහා අවෝසි කර හැකි ඉක්මනින් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා ජනාධිපතිතුමා ගෙන යන ක්‍රියාවලිය පිළිබඳවත් අපි සතුට ප්‍රකාශ කර සිටිනවා ගරු කතානායකතුමනි මේ ගරු සභාවට ආධුනිකයෙකු වන මට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය විවාද කොට අනුමත කළ යුතු බවට ප්‍රථම යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම ගැන ගරු කතානායකතුමාටත් ගරු අග්‍රාමාත්‍යතුමාටත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සියලු දෙනාටත් මම මගේ ස්තුතිය පිරිනමනවා ගරු කතානායකතුමනි අප මහා බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුදු වදනකින් මාගේ කතාව අවසන් කරනවා උට්ටානවතු සතිමතු මනා සිහියෙන් උත්සාහවන්ත වෙමු. ජනතාව ඉල්ලා සිටියේ නූතන ශ්‍රී ලංකාව බිහි කිරීමට මනා සිහියෙන් උත්සාහවන්ත වෙමු. සියලු දෙනාට ස්තුතියි.
ගරු කථානායකතුමනි, අතිගරු ජනාධිපතිතුමා විසින් ඊයේ දිනේදී පාර්ලිමේන්තුව මංගල සචිවාරයේ විවෘත කරමින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු යෝජනාව, නිපුණ රණවක මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරපු යෝජනාව මම ස්ථිර කරනවා. විශේෂයෙන්ම 2019 අවුරුද්දේ නොවැම්බර් මාසේ 16 වෙනිදා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලබා දීපු ජනවරම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ප්‍රතිපත්තිය එතුමාට මාස 8කට පස්සේ ලැබිච්ච පූර්ණ පාර්ලිමේන්තුව තුළ රජය තුළ එතුමායේ ඉදිරිපත් කරා. මම හිතනවා මේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ගරු කථානායකතුමනි අපේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන ගැටළු වලට විසඳුම් සියල්ල ඇතුළත් වෙනවා. දැන් අද උදේ විපක්ෂ නායකතුමා විසින් උපාධිධාරීන් සම්බන්ධයෙන් කතා කරනවා අපි දැක්කා. මීට පෙර එතුමාම ආණ්ඩුව කරපු යුගයේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇමතිවරයෙක් හැටියට කටයුතු කරපු යුගයේ අපි දැක්කා උගත්කමට සහ රැකියා ලබා දීපු ආකාරය පිළිබඳව. ඒ කාලේ රැකියා ලබා දුන්නේ උසනම් සිකියුරිටි මිටිනම් කම්කරු පදනම මත ගරු කථානායකතුමනි. ඒක විතරක් නෙවෙයි ගරු කථානායකතුමනි, රැකියා ලබා දීමේදී විශේෂයෙන් උපාධිධාරීන්ට සුදුසුකම් බවට පත් උනේ තමන් ලබාගත් උපාධිය නෙවෙයි. සජිත් ප්‍රේමදාස මැතිතුමාට පක්ෂ කාර්යාල දැම්මනම් එතුමාගේ මැතිවරණවලදී කැන්වසින් ගියා නම් ඒක තමයි පහුගිය ආණ්ඩුවේ උපාධිධාරීන්ට රැකියා ලැබීමේ සුදුසුකම වුණේ. මේ අසාධාරණ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා අද මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් උගත්කමට සාධාරණ ඉටු කළා තියෙනවා. එයින්ද ගරු කථානායකතුමනි මේවා කියද්දි කණ්ඩායමකට රිදෙනවා ඇති. මොකද මෙයාලා රැකියා දීපු ආකාරය ගැන තමයි අපි කතා කරේ. උපාධිධාරීන්ට අපි දැක්ක පාරේ කොහොමද ගහපු විදිය. අපි දැක්ක රැකියා ඉල්ලද්දි කියලා ලබා ගන්න අධ්‍යක්ෂකම් ලබා ගන්න ගරු කථානායකතුමනි
ඔබතුමා කරගෙන යන්න.
මම අමාරුයි අහගෙන ඉන්න.
ඔබතුමා කතාව කරගෙන යන්න.
අමාරුයි අහගෙන ඉන්න. උසනම් සිකියුරිටි මිටිනම් කම්කරු කියද්දි මේ අත උස්සපු කට්ටිය මේ ඉන්නේ. උපාධිධාරීන් පාරේ ඇවිල්ලා
ඔබතුමා කතාව කරගෙන
යන්න. ඇවිල්ලාද්දි උපාධිධාරීන්ට ගහද්දි hina වෙච්ච කට්ටිය මේ අද විපක්ෂයට වෙලා ඉන්නේ. ඒ හින්දා අද මේ රටේ ජනතාවට සාධාරණේ ඉටු වෙද්දි මෙයාලට අහගෙන ඉන්න බොහොම අමාරුයි. ඒ හින්දා මේ රටේ ජනතාව ජනවරමක් දීලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා
ගරු
කථානායකතුමනි ඇත්තටම අපි ස්ථාවර නියෝගත් එක්ක තමයි ඔබතුමාගෙන් ප්‍රශ්න විමසීමක් කරේ. මං උදේත් 86න් ඔබතුමාගෙන් 91 ඔයාලා කථානායකද ඔයා කථානායක වාඩිවෙන්නකෝ ඔයා කථානායක නෙවෙයි කථානායකතුමනි මම 91මුත් 86මුත් ඔබතුමාගෙන් විමසීමක් කරේ. ඔබතුමාගේ අවසර ඇතිව අහන්න පුළුවන් ස්ථාවර නියෝග 91ත් 86ත් අහන්න ඔබතුමා කියවන්න. ගරු කථානායකතුමනි අපේ දිනේෂ් ගුණරත්න ඇමතුමා එතුමා අපේ ගරු කථානායක අපේ විපක්ෂනායකතුමා ආපු ප්‍රශ්නේ පිළිතුර දුන්නේ
මේ
ගරු
මේ මාතෘකාව ඉවරයි.
එතුමා විසින් නැවතුවයි කියන කාරණේ ගරු කථානායකතුමනි. එහෙමනම් මැතිවරණ කොමසාරිස්තුමා తాවකාලිකව අත්හිටුවුවේ මැතිවරණ කාල සීමාවට පමණයි. හැබැයි මැතිවරණ කාලයෙන්
පස්සේ පොයින්ට් ඕඩර් ප්ලීස්
සීසන පොයින්ට් ඕඩර් ගරු කථානායකතුමනි ඉතින් අපි මේ ප්‍රතිපත්තිය පක්ෂ ભેදකින් තොරව උගත්කමට සරිලන රැකියාවක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ 50,000 උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳව ගන්න පොරොන්දු වුණා. ඊට පස්සේ අපි දැක්ක ඊළඟට පත්වීම් ලිපි යවලා ඊට පස්සේ පත්වීම් ලබා දෙන්න සූදානම් වෙද්දී යම් යම් ප්‍රශ්න මතුවෙච්ච ආකාරය. හැබැයි අද වෙනකොට අපේ රජය උපාධිධාරීන් 61,000කට රැකියා ලබා දෙන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා කියන එක අපි ඉතාම වගකීමෙන් කියන්න ඕනි. ඒක විතරක් නෙමෙයි ගරු කථානායකතුමනි ඊළඟ මාස දෙක වෙද්දී තව ලක්ෂයක් සාමාන්‍ය පෙළ සමත් වෙලා නැති අපේම තරුණ සහෝදර සහෝදරියෝ රාජ්‍ය සේවයට එකතු වෙද්දී 161,000කට රාජ්‍ය සේවයට වරම් විවර කරපු ආණ්ඩුව බවට අපේ ආණ්ඩුව ඉතිහාසගත වෙනවා කියන එක අපි ඉතාම වගකීමෙන් කියන්න ඕනි. එහින්ද ගරු කථානායකතුමනි අපේ රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න පුළුවන් එකම ආණ්ඩුව තමයි අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ අපේ සම්දානයේ මෙහෙවන ආණ්ඩුව. මේ රටේ පිරිසිදු පානීය ජලය ලබා දීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මම නියෝජනය කරන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා එවකට ජනාධිපතිතුමා හැටියට කටයුතු කරද්දී ඉතා පැහැදිලිව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පානීය ජලය ආවරණය කරන්න සූදානම් කළා තිබ්බේ 2018 අවුරුද්ද වෙද්දී. ඒ සැලසුම් සියල්ල පැවති යහපාල ආණ්ඩුව වෙනස් කරා. වෙනස් කිරීමේ ප්‍රතිඵලයක් ඉන්න තමයි අද නැවත බීමට පිරිසිදු පානීය ජලය ලබා දෙන්නත් වගාවට අවශ්‍ය ජලය ලබා දෙන්නත් අපේ ආණ්ඩුවට නැවත සිදු වෙලා තියෙන්නේ. ඒ අභියෝගය අපි මේ රටේ ආර්ථික ගොඩනැගීමත් එක්කම ඉටු කරන්න අවශ්‍ය වැඩ කටයුතු සිදු කරනවා. එහිඳගඩු කතානායකතුමනි, මේ මංගල සැසිවාරයේ විවුර්ත කර්මෙන් ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අද මේ රටේ ජනතාව නැවත නැවතත් ආණ්ඩුවකින් ඉල්ලන ප්‍රශ්න සියල්ලටම විසඳුම් ලබා දීලා තියෙනවා. එකක් තමයි මේ රටේ ඉඩම් අයිතිය සම්බන්ධයෙන් ස්ථීර ඔප්පුව ලබා දීම. අලිමිනිස් ගැටුම මේ මුළු ලංකාවම අද වෙලාගෙන තියෙනවා. අලිමිනිස් ගැටුම මේක බරපතල ප්‍රශ්නයක්. එකක් ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම, අනික් පැත්තෙන් ඉතාම අසීරු ජීවිතයක් වගා කරලා ජීවත් වෙන ජනතාවට තමන්ගේ වගාව අහිමිවීම. ඒක විතරක් නෙවෙයි, රැකියා ගැටලුවට විසඳුම. ඊළඟට අර මන්ත්‍රීතුමා මතක් කරා වගේ මේ අපේ හැම නගරයක්ම ගමක්ම අද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් වෙලාගෙන ඉන්නේ. මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පහුගිය ආණ්ඩුවේ ආශිර්වාදය ලැබුණා. අපි දිගින් දිගටම කිව්වා පහුගිය ආණ්ඩුව යහපාලනය පවත්වාගෙන ගියේ මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල නායකයන් එක්ක. අපි දිගින් දිගටම එදා විපක්ෂයේ ඉඳලා මේ ප්‍රශ්නේ මතු කරා. ඒ ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න යහපාලනයට පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඉන්දා මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන මේ මත්ද්‍රව්‍ය සහ පාතාලය අපේ රටෙන් ඉවත් කිරීමේ මුලින් උපුටා දැමීමේ වගකීමත් ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ නායකයන් යටතේ සිදු වෙනවා කියන එක අපි ඉතාම වගකීමෙන් කියන්න ඕනේ. එහිඳ ගරු කතානායකතුමනි, මේ රටේ බිහිවෙච්ච ජනතාවට වඩාම සංවේදී ආණ්ඩුව තමයි මේ ජනතාව විසින් පත් කළා තියෙන්නේ. ජනතාව ජනාධිපතිතුමා කෙරෙහි දපු විශ්වාසය, අගමැතිතුමා කෙරෙහි දපු විශ්වාසය කොතෙන්ද කිව්වොත් සමානුපාතික නියෝජනයක් යටතේ එක දේශපාලන කණ්ඩායමකට ලබා දෙන්න පුළුවන් අති බහුතරය ලබා දෙන්න ජනතාව කටයුතු කළා තියෙනවා. එයින්ද සෑම දිස්ත්‍රික්කයකම අපි විශිෂ්ට අන්දමින් ජයග්‍රහණය කරද්දී මම මේ අවස්ථාව උපයෝගී කරගන්නවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවටත් මගේ ප්‍රණාමය පුද කරන්න. මන්ත්‍රීවරු 9 දෙනාගෙන් මන්ත්‍රීවරු 7 දෙනෙක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් පත් කළා දෙන්න අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව කටයුතු කරා වගේම ඔවුන්ට අපේ ස්තුතිය සහ ගෞරවය පුද කරනවා වගේම මාව නැවතත් තුන්වෙනි වතාවටත් ඔවුන්ගේ නියෝජිතය හැටියට පාර්ලිමේන්තුවට පත් කරන්න ඒ වරම ලබා දීම ගැන මම නැවත නැවතත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට අපේ ප්‍රණාමය පුද කරනවා. එහිඳ මේ අවුරුදු 5ක කාලය අපේ රටේ ස්වර්ණමය යුගය බවට පරිවර්තනය කරන්න ජනාධිපතිතුමාත් අගමැතිතුමා ප්‍රමුඛ ඇමති මණ්ඩලය වගේම අපේ රජය නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරු කැප වෙලා කටයුතු කරනවා කියන කාරණාවත් ප්‍රකාශ කරමින් අපි හිතනවා අපේ රට තුළ ඊළඟ අවුරුදු 5ක කාලය දීප්තිමත් අනාගතයක් වෙනුවෙන් බලාපොරොත්තු සහිත අනාගතයක් වෙනුවෙන් රට මෙහෙයවීමේ වගකීම අපි නිසියාකාරව ඉටු කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔබතුමාටත් මේ පාර්ලිමේන්තුවේ 9 වෙනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා හැටියට පත්වීම ගැන මගේ සුභපැතුම්, රජ රට ජනතාවගේ සුභපැතුම් එක් කරමින් අධිකරු ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් අපේ ගෞරවය සහ ස්තුතිය මේ දවන්ත ජයග්‍රහණය වෙනුවෙන් ලබා දීපු නායකත්වයට ස්තුතිය වගේම ජනතා විශ්වාසය කඩ නොකඩ කටයුතු කිරීම සම්බන්ධයෙන් දරපු විශ්වාසයට ස්තුතිය සහ ගෞරවය පුද කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
ගරු ලක්ෂ්මන් කිරියල්ල.
ගරු කතරගතුමනි, ප්‍රථමයෙන්ම මම ඔබතුමාට මගේ පෞද්ගලික සුභාසින්දනය පිරිනමනවා. මේ උත්තරීතර සම්තුෂ්ටපත් වීම ගැන මට මතකයි මම කාලයක් ඔබතුමත් එක්ක රැස්වීමකට ගියා. ඔබතුමාට මතකයි කලා සභා මැතිවරණයකදී.
බොහොම ස්තුතියි.
ඒ සියල්ල සිහිපත් කරමින් මා විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගරු කතරගතුමනි 19 වෙනි සංශෝධනය ගැන. මොකද 2015 යහපාලන ආණ්ඩුවට ජනවරමක් ලැබුණා විධායක ජනාධිපති ක්‍රමයේ හවුස් එකකට. අපේ ජයග්‍රහණයෙන් පස්සේ අපි නීති උපදෙස් පතනකොට අපිට දැනුවා දානමිනි විවස්ථා සංශෝධනය විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරන ජනමත විචාරණයකට යන්න ඕන කියලා. ඉතින් අලුතෙන් පත්වෙච්ච ආණ්ඩුවකට ජනාධිපතිවරණයක් තියලා පාර්ලිමේන්තුපතිවරණයක් තියලා ජනමත විචාරණයකට යන එක ප්‍රශ්නයක් වුණා. ඉතින් එදා අපි තීරණය කෙරුවා විධායක ජනාධිපතිවරේ අවශ්‍ය නොකර විධායක ජනාධිපතිතුමාගේ බලතල අඩු කරන මාවතකට අපි යමු කියලා. ඉතින් ඒ අනුව තමයි අපි 19 වෙනි සංශෝධනය ගෙනාවේ. ඇත්ත වශයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය බුල් පිටපතේ 19 වෙනි සංශෝධනයට වඩා බලතල රාශියක් අපි ජනාධිපතිතුමාගෙන් ඉවත් කරලා අගමැතිතුමාට දුන්නා. ඔබතුමාට දන්නවා ඒක. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණේ කිව්වා ඒ සියල්ල ක්‍රියාත්මක කරන්න නම් ජනමත විචාරණයක් අවශ්‍යයි. ඉතින් ජනමත විචාරණයක් නොමැතිව කරන්න පුළුවන් සංශෝධන විතරයි අපි අවසාන වශයෙන් කෙරුවේ. ඉතින් මට පුදුම මේකයි, අපි 19 වෙනි සංශෝධනය ඉදිරිපත් කරනකොට මුළු පාර්ලිමේන්තුව ඡන්දෙ දුන්නා. එක මන්ත්‍රීවරයෙක් හැරෙන්න අපි අගමැතිතුමා ඉන්නවා, ගරු අගමැතිතුමා. ඔබතුමා හිතාමතා නැවිලා ඉන්නේ කියලා මම දන්නේ. නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සම්පූර්ණයෙන්ම සහයෝගය දුන්නා. අපේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, මොකද සභානායක හැටියට මමයි මේ පන්ති ඉදිරිපත් කරුවේ. අපි වගන්තිය ඉදිරිපත් කරනකොට දිනේෂ් ගුණවර්ධන මැතිතුමා මේවට සංශෝධන ඉදිරිපත් කරුවා. කවුරුවත් විරුද්ධ වුණේ නැහැ. අත් දෙකම ඉස්සුවා. ඉතින් දැන් ඇත්ත වශයෙන්ම මේක අපිට ප්‍රහේලිකාවක්. පාර්ලිමේ අනිත් එක ගරු කතානායකතුමනි මේක ඉදිරිපත් කරනකොට එක්සත් ජාතික පෙරමුණ්ඩේ හිටියේ මන්ත්‍රීවරු 45යි. ඔව් 45ක් 42ක් හිටියේ. එහෙම තියාගෙන අපි මේක ඉදිරිපත් කරුවා බය නැතුව. එදා විපක්ෂය සහයෝග දුන්න පොරොන්දු වෙනවා. ඉතින් මං අහන්නේ ගරු අගමැතිතුමාගෙන් මේ විදියට සහයෝගය දීලා ඇයි මේක අහෝසි කරන්නේ?
ඔව් මන්ත්‍රී සර්, පොයින්ට් ඔෆ් ඕඩර්. ගරු ලක්ෂ්මන් කිරියල් මන්ත්‍රීතුමා මේ සභාවක නොමග යවීමක් කරනවා. එතුමාලා පොරොන්දු වුණා මැතිවරණ ක්‍රමයේ වෙනස් කිරීම ඊළඟ සුමානේ ගේනවා කියලා. එහෙම බොරු කරලා ඉවෙල්ලා තවට්ටලා ඡන්දෙ ගත්තේ.
ඊළඟ සුමානින පරත්තලට අත් උස්සන්නේ අත් උස්සන්නේ මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තියෙන පරත්ත ගැන. ඒක වෙන කතාවක්. ඒක අපි ඔබතුමාගේ යාළුවනේ. ඔබතුමාගේ ඉතිහාමාරු ඇති ඔබතුමා නැති නිසා. ඉතින් කෙසේ වෙතත් මම අහන්නේ මේ සම්පූර්ණ විපක්ෂයේ ඡන්ද දීලා 3-2 අපිට දුන්නා. ඇයි මේ හදිසිය මේක අවශ්‍ය කරන්නේ? මම බලාපොරොත්තු වෙනවා ඒකට උත්තරයක්. ඒ වගේම මම අහනවා ස්වාධීන කමිෂන් ටික අවශ්‍ය කරනවද? මොකද 19 අවශ්‍ය කරනවා කියන්නේ ස්වාධීන කමිෂන් අවශ්‍යයි. මම දිනේෂ් මැතිතුමාගේ අහන්න කැමති ස්වාධීන ඊයේ ජනාධිපතිතුමා කිව්වා ස්වාධීන කමිෂන් ටික අවශ්‍ය කරනවා කියලා. ඉතින් මම ප්‍රශ්නයක් අහන්න කැමතියි අපේ සභානායකතුමාගෙන් මේක ඇත්තද? මට උත්තරයක් ඕන. I need an answer.
Give your reply because I'm going to speak soon after you. Giving you enough time to say anything you want.
එතකොට ඒ වගේම මට මතකයි මේ පනත එදා 19 වෙනි සංශෝධනයේ සභානායක හැටියට මම ඉදිරිපත් කරපු වෙලාවේ අපි වගන්තිය පාර්ලිමේන්තුවේ සාකච්ඡා කෙරුවා. අපේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමා වගන්තියෙන් සංශෝධන ගෙනාවා. දැන් ඒක අමතක වෙලා. දැන් මොකද්ද මේ හදිස්සිය මේක අවශ්‍ය කරන්න? මොකද්ද හේතුව? මේකේ කියන්න බැරි හේතුවක් තියෙනවද? ඉතින් ඇත්ත වශයෙන්ම ඒ වගේම ඊයේ ජනාධිපතිතුමා කිව්වා එක රටක් එක නීතියක් කියලා. ඉතින් මේ කොහොමද කරන්නේ? මේ රටේ කාටත් පොදු නීති තියෙනවා. අපරාධ නීතිය ගත්තොත් කාටත් පොදුයි. It's common to all. නමුත් පෞද්ගලික නීති තියෙනවා. යාපනයේ තියෙනවා තේසවලම නීතිය, උඩරට බලාත්වල උඩරට සිංහල නීතිය, පාතර රෝමානුලන්දේ නීතිය, මුස්ලිම් නීතිය, නගරීර බලාත්වල බුක්වා නීතිය. ඉතින් මේව හවුසි කරනවද? මම දිනේෂ් ගුරුවදන මැතිතුමාගේ අහන්න කැමති මේ පෞද්ගලික නීති රීති ඔක්කොම අවශ්‍ය කරනවද? ඉතින් එක රටක් එක නීතියක් ඔය කීන විදිහට කරන්න බෑ. මොකද මේ අවුරුදු දැන් උඩරට සිංහල නීතිය ගත්තත් අවුරුදු 1500ක් පැරණි නීතියක්. එතකොට උඩරට බලත්තල බින්ද මම කඩගාටු වෙනවා ඔබතුමාගේ නීති දැනුම ගැන. උඩරට බලත්තල නීතිය විශේෂයෙන්ම දේපළ පරම්පරාවෙන් පරම්පරාවට යන නීතිය වෙනස්. ඒක තේරුම් ගන්න ඕන. ඉතින් මම කියන්නේ මෙව පෞද්ගලික නීති. මෙව හවුසි කරන්න පුළුවන්ද? මෙව හවුසි කරන්න පුළුවන්ද? එක රටක් එක නීතියක් කියලා මේක කරන්න ඉතාමත් අසීරු තත්වයක් උදා වෙනවට කිසිම සැකයක් නැහැ. ඒ වගේම මේ අද මුහුණ පාන කෝවිඩ් අර්බුදය ගැන වචනයක්වත් මේකේ නැහැ. කොවිඩ් අර්බුදය ගැන තියෙනවද වචනයක්වත් මේකේ? රට හදන්න ඉදිරිපත් කරන මේ ප්‍රකාශනයේ කොවිඩ් අර්බුදයෙන් රට ගොඩගන්නේ කොහොමද කියලා වචනයක්වත් නැහැ. එක වචනයක් පෙන්වන්නේ එක වචනයක්. කොහොමද මේ කොවිඩ් අර්බුදයෙන් අපි ගොඩෙන්නේ? කර්මාන්තශාලා වහලා අපට යන කඩා වැටිලා විදේශ ආයෝජන අඩු වෙලා මොකද්ද විසඳුම? මේ අපේ රට බලපාන ප්‍රධානතම ප්‍රශ්නයට විසඳුමක් නෙවෙයි සදානක්වත් මේකද? සදානක්වත් මේකද? ඉතින් අපි කඩලාටි වෙනවා මේ ප්‍රකාශනය උදාර බලාපොරොත්තු තියෙන එක වෙන වැඩක්. අපි ප්‍රාර්ථනා කරන සාර්ථක වේවා කියලා. නමුත් අපිට පේන්නේ මේ ප්‍රකාශනයේ හරහා අද රට බලාපොරොත්තු වෙන විසඳුම් වල රාමුවවත් මේ ප්‍රකාශ දෙන්නේ නැහැ. ඒ වගේම මැතිවරණ කාලේ මම කියන්න ඕන ඉල්ලුම් පත්‍ර ලක්ෂ ගාණක් බෙදුවා. පොඩ්ඩක් ඉන්න ඕගොල්ලෝ දන්නවනේ කියන්න ඕනේ නැහනේ. ගරු කතානායකතුමනි ගරු බෙදුවා විතරක් නෙමෙයි මේගොල්ලෝ මොකද්ද කරුවේ? ඉල්ලුම් පත්‍ර බෙදුවා. ඊට පස්සේ ඒ ලක්ෂ ගාණක් බෙදුවා බහනෝර දිස්ත්‍රික්කේ. එතකොට මේ ඉල්ලුම් පත්‍ර අරගෙන එක තැනක රෙජිස්ටර් කරුවා. ඊට පස්සේ ඒ ස්ථානයේ ඒ තරුණයට කෝල් එකක් දුන්නා. මගේ කාර්යාලයේ ඉන්න තරුණයෙකුට ආවා දුරකථන පරිවිඩයක්. ඔබගේ නම ලියාපදිංචි කරලා තියෙනවා. මේකට ජනාධිපති කාර්යාලයේ අවධානය යොමු වෙනවා. අවශ්‍ය සහයෝගය අපිට දෙන්න කියලා දුරකථන පරිවිඩයකුත් ආවා. ඉතින් මේක රැවටිීමක්නේ. දැන් මහනුවදිස් එකේ ඉල්ලුම් පත්‍ර ලක්ෂ 3ක් බෙදුවා. දෙන්න පුළුවන් රැකියාව ලක්ෂ 3කට? ලක්ෂ 3ක රැකියාව දෙන්න පුළුවන්ද? අන්න එම නිසා මේ අවස්ථාවේදී මම ඉදිරිපත් කරපු ප්‍රශ්න වලට සාධාරණ උත්තරයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචසල්පය අවසන් කරනවා.
ගරු දිනේෂ් ගුණවර්ධන මහත්මයා.
ගරු කථානායකතුමනි, පළමුවට ඔබතුමා මූලාසනයේ දරන අවස්ථාවේදී කතා කරන්න ලැබීම අපි ඉතාම අගය කරනවා. 1983 අතුරුමැතිවරණයෙන් ඔබතුමාත් මමත් මේ පාර්ලිමේන්තුවට පැමිණි මහජන මන්ත්‍රීවරුන්ගෙන් ගාමනී ලොකුගේ මන්ත්‍රීතුමත් අද පාර්ලිමේන්තුව නියෝජනය කරන ඉතුරු වෙලා තියෙන මන්ත්‍රීවරු 3. එනිසා ඔබතුමාගේ දේශපාලන ජීවිතයේ පාර්ලිමේන්තු ක්‍රමයට දක්වන ලද සුවිශේෂ දායකත්වය මේ අවස්ථාවේ සඳහන් කරන්නට කැමැතියි. අද දින අපේ තරුණ මන්ත්‍රීතුමා නිපුණ රණවක මැතිතුමා තමන්ගේ පළවෙනි කතාව කරමින් මේ යෝජනාව ඉදිරිපත් කරේ අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව හමුවේ කරන ලද ජාතික ඉදිරි ගමන සඳහා වූ ප්‍රකාශනය සම්බන්ධව යෝජනාව ඉදිරිපත් කරමි. මම එතුමාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ රජය වෙනුවෙන් තරුණ මන්ත්‍රීවරු විශාල පිරිසක් පාර්ලිමේන්තුවට පැමිණ තිබෙන අවස්ථාවේ අපේ අගමැතිතුමා අපිට නිතර සඳහන් කරනවා 1970 එතුමා තරුණම මන්ත්‍රීවරයා හැටියට පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාව. ඒ නිසා ඒ සියලු තරුණ මන්ත්‍රීවරුන්ට ධෛර්යයක් වන පරිදි මේ යෝජනාව ඉදිරිපත් කරමින් කරුණු පැහැදිලි කර රටේ අනාගතය ගැන මං කනගාටු වෙනවා. පළවෙනියෙන් පිළිතුරු දීමට උත්සාහ දරන්නේ නැහැ. නමුත් අතිගරු ජනාධිපතිතුමා නොවැම්බර් මාසයේ මහජන වරමක් විශිෂ්ට ජයග්‍රහණයකින් ලබලා රටේ රාජ්‍ය පාලනය භාරගෙන එතුමා රටට දෙන ලද ප්‍රතිඥාවල් ක්‍රියාත්මක කිරීම ආරම්භ කරා. එතුමාට අර 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පනවපු අපිත් සහ රටත් විරුද්ධ වෙච්චි අවුරුදු 4 අනතුරු පාර්ලිමේන්තු විසිරුවන්න බෑ කියලා නාඩගම් වගන්තියක් ඇතුළු කරලා සම්මත කරගත්තේ නාඩගම නිසා මාර්තු මාසේ වෙනකන් අවුරුදු 4 වෙනකන් ඉන්න සිද්ධ වුණා. මේ රටේ පාර්ලිමේන්තුවට අලුතෙන් පාර්ලිමේන්තුව පත් කර ගැනීමේ අවස්ථාව ඇති කරන්න. මේ අමතක වෙලා තියෙනවා. අපි ඉතා පැහැදිලිව කියන්න ඕනේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය, පාර්ලිමේන්තුවේ විසිරුවා හැරීමේ බලය ජනාධිපතිවරයෙක්ට පාර්ලිමේන්තුවට දෙකටම තිබෙන බලයක් ලෙස ඉතුරු කරන්නට අකමැති වුණේ දරණනු අපේ රටේ ජනතාවටත් අපේ රටේ නිදහසට හා ස්වාධීනත්වයට විරුද්ධව වැඩ කිරීම අරමුණ කරගත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රට පාර්ලිමේන්තුව හිර කරලා තියන්න. මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෙදර යන විට 6.8% 7% ආර්ථික සංවර්ධන වේගයක රටක් බාර දුන්නේ. රටේ හැම ගම්නියම් ගමක්ම රටේ හැම ප්‍රදේශ ප්‍රාදේශීය සභාවක්ම සංවර්ධනය භුක්ති විඳමින් ඉදිරියට ආපු වෙලාවේ ඔබ ගෙදර යවනකොට රට 2% බංකොලොත් රටක් බාර දීලා ගිහිල්ලා තියෙන්නේ. හිටපු අගමැතිතුමත් දැන් මෙතන නැහැ. එතුමාගේ මගේ පාසල් මිත්‍රයාට මම මොනවත් කියන්නේ නැහැ. ඔබ වැනි අය ඔහු වට කරගෙන රට බංකොලොත් රටක් කරලා දැන් ඇවිල්ලා කතා කරනවා මේ අපි කරන්නේ මොකද කියලා. මේ රට අපේ අතිගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කරා. මම කිරියල්ල ඇමතිතුමා හිටපු ඇමතිතුමාට කියන්න ඕනේ. එතුමා ඇහුවා කොවිඩ් ගැන ජනාධිපතිතුමා කිව්වද කියලා. අහගෙන හිටියද කියෙව්වද කියවලා බලන්න. එතුමා පළවෙනි පිටුවේම කියනවා, කතාව ආරම්භයේදීම කියනවා කොවිඩ් අර්බුදය ලෝක වසංගතයක් ලෙස අවුරුදු 100කින් ලෝකේ මූණදුන්නේ නැති වසංගතයක්. නමුත් අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අපේ වෛද්‍ය ශ්‍රේෂ්ඨරය, අපේ හමුදාංක රාජයේ විවිධාංශ සහ මහජන සහයෝගය ඇතිව එතුමා මේ කළමනා කරගත්ත රටක් ඇටියට ලෝක සිටියමට ශ්‍රී ලංකාව ගෙනෑම අතිගරු ජනාධිපතිතුමා විශේෂයෙන් ඔප්පු කරලා තියෙනවා. රාජපාලනයේ තමන්ට කළ හැකි දේ ඡන්දේ තියන්න බැරි වුණේ ඒක නිසායි. ඔබ දන්නවා ඡන්දේ කල් ගියේ මැතිවරණ කොමිසම කොවිඩ් නිසායි. I would like you to read what His Excellency stated in para 4 the period between singling. මම කියන්නම් ජනාධිපතිවරණයේ සිට පාර්ලිමේන්තු මැතිවරණය දක්වා වූ කාලය අපට ඉතාමත් අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් වුණා. අප භාරගත්තේ කඩා වැටි ආර්ථිකයක් පාර්ලිමේන්තුව තුළ බාහිදුරයක් නොමැති නිසා අපට වැඩ කරන්න සිදු වුණේ සුළුතර ආණ්ඩුවක් හැටියටයි. මීට අමතරව අපට කාලය තුළ මුළු ලෝකයේම අඩපණ කළ COVID-19 වසංගතයට මූණ දෙන්නට සිද්ධ වුණා. කියවා බලන්න
කියවා බලන්න. කෝවිඩ් 19 ව්‍යවසනය හමුවේ ලෝකයේ ප්‍රබල රටවල් පවා අසරණ වෙද්දී එම අභියෝගයට සාර්ථක මුහුණ දෙන්නට අපට පුළුවන් වුණා. වසංගත තත්වයෙන් පැතිරියාම වැළක්වීමට අපට කටයුතු කළ ආකාරය විදේශ රටවල් පවා ප්‍රසාදයට ලක් වුණා. අපේ රටට අලුත් ආර්ථික විශ්වාසයක් ඇති කළා ජනාධිපතිතුමා මේ ලොව පුරා පැතිරී ගියම අර්බුදය හමුවේ. අපි ආහාරින් සම්පෝෂිත විය හැකි රටක් ලෙස පසුගිය කාලේ මේ රටේ ගොවියා හා ගැමියා නිෂ්පාදනය කරපු දේ පිට රටින් ගේන්න පුරුදු වෙච්ච ගිය ආණ්ඩුවේ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන් වෙනස් කරලා ඒ අලුත්මක ගමන් කරන බව එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් අද කියවෙනවා. ඒ තුලින් වෙන්නේ මොකද්ද? පිටරට ගලන විදේශ සල්ලි අපේ රටට ඉතුරු වෙනවා. අපේ රටේ ජාතික ආර්ථික ගමහා අපේ ගොවි ජනතාවට අලුත් ආදායම් මාර්ග බිහි කරන ලංකාවක අලුත් ආර්ථික ගමන් මගකට රට හැරෙනවා. එය පදනම් කරගත් කර්මාන්ත සංවර්ධනයකට කුඩා කර්මාන්තයේ සිට හස්ත කර්මාන්තයේ ගෘහ කර්මාන්තයේ සිට ඉදිරියට ගෙන යාම ගැන අපේ නිෂ්පාදන ආර්ථිකය ගැන එතුමා සඳහන් කරනවා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා රජය වෙනුවෙන් මේ ප්‍රකාශය අපට කියන්නට අවස්ථාව සලසා දීම ගැන. ඉතිහාසයේ ඉතාම වැදගත් අවධියක සිටින අවස්ථාවේදී සභානායකතුමා හැටියට රජේ අපි ඉතාම ඕනෑකමින් සඳහන් කරන්නට ඕනේ මේ රටේ දේශපාලන යාන්ත්‍රණය අපි වෙනස සම්පූර්ණයෙන් වෙනසකට ඒ වාගේම සංශෝධනයකට ලක් කළ යුතුයි. ආර්ථික ගමනයට ශක්තිමත් විශ්වාසයක් ඇති වැඩපිළිවෙලක් අවශ්‍යයි. එතුමා ඉතා පැහැදිලිව යෝජනා කරනවා. අපේ හිටපු ජනාධිපතිතුමා මෙතන සිටිනවා. ඔබතුමාලා අපිට ඡන්ද ක්‍රමය වෙනස් කරන්න දුන්නේ නැත්තේ ඔබතුමාලා. ඔබතුමාලා අද ඒ නවත්තපු දේ රටම ඉල්ලන දේ ඉටු කිරීම සඳහා ජනාධිපතිතුමාගේ ප්‍රකාශනයේ අලුත් ඡන්ද ක්‍රමයක් හා පාර්ලිමේන්තු බලය ශක්තිමත් කරන ජනතා බලය ගැන පැහැදිලි ප්‍රතිඥාවක් ප්‍රකාශ කර තිබෙනවා. දානමය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රට මවුල් ජාලාවකට පත්කොට රට එදිනදා පරිපාලනය අවුල් කරට ජනාධිපතිවරයාට හෝ කටයුතු කරන්න බැරි මුඛවාඩම් ඒ වාගේම මාංචු දාපු 19 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අද්භූත කොමිෂන් සභා මගින් කටකත් ක්‍රියාමාර්ග රට අවුලකට පරිවර්තනය කර තිබීම අපි වගකීමෙන් කියනවා. 19 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඉවත් කිරීම සඳහා ජනාධිපතිතුමා පැහැදිලි වැඩපිළිවෙලක් පාර්ලිමේන්තු ඉදිරියට ඉදිරිපත් කරන බව ප්‍රකාශ කිරීම අතිශයින්ම මේ අවස්ථාවේ අපේ ගෞරවයට ජනතා වරම ක්‍රියාත්මක කිරීමට ප්‍රතිඥා දීම අපි එතුමා සමග මේ අවස්ථාවේ සඳහන් කරන්නට සතුටුයි. ඒ වගේම අපේ යාන්ත්‍රණයේ ගරු කථානායකතුමනි අපේ යාන්ත්‍රණයේ නාස්තිය ඉතා වැඩි. අපේ ආර්ථිකයේ නාස්තියට වෙන මුදල් සම්භාරය කෝටි සංඛ්‍යාත සම්භාරය විවිධ අංශ මගින් මේ දේශපාලන යාන්ත්‍රණයේ ප්‍රතිසංස්කරණය තුළින් අඩුකොට කපාහැර ඒ මහා ආර්ථික මුදල රටේ සංවර්ධනය ජනතාවගේ සංවර්ධනය පිණිස යොදන ගමනකට පැහැදිලිව එතුමා තමන්ගේ ප්‍රකාශනයේ පැහැදිලි කරනු ලැබුවා. අපි පිළිගන්න ඕනේ පසුගිය අගමැතිතුමාටත් මම කිව්වා මේ සභාවේදීත් කිව්වා 140 ප්‍රමාණයක් අපේ රටේ ආහාර නිෂ්පාදනය කරන දේ සම්පූර්ණයෙන් නාස්ති වෙනවා. ගබඩා කිරීමේ පහසුකම් නැහැ, සුරක්ෂිත කිරීමේ පහසුකම් නැහැ, ප්‍රයෝජනයට ගැනීමේ පහසුකම් නැහැ. හොඳ මිලක් ඒ නිසා ගොවියාට ලබා ගන්නට බැරි මේ වார்த்தාවල් තිබෙද්දී ඒවා පිළිබඳ මැදිහත් වුණේ නැහැ. එතුමා ඉතා පැහැදිලිව ඊයේ කරන ලද ප්‍රකාශනයේ නිෂ්පාදනය වැඩි කිරීමට පමණක් නොව සුරක්ෂිත කිරීමට ආරක්ෂා කිරීමට ඒ නාස්තිය වලක්වලා ගත හැකි අපේ කෘෂිකර්ම භෝග නිෂ්පාදනයේ ඇති වී තිබෙන මේ අපරාධය මෙල්ල කිරීම සඳහා මැදිහත් වීමේ වැඩපිළිවෙල ඉදිරිපත් කරන බව ප්‍රකාශ කළා. එපමණක් නොව අපි ඉතාම රටම දන්නවා. අපි මූණ දෙනවා ඉතාම භයානක ලෙස රසායනික කෘතිම පෝර විසින් අපේ මහ පොළවත් අපේ ජල ධාරාවල් 104කට වැඩි ප්‍රමාණයක් වැව් අමුණු විනාශයට පරිවර්තනය වෙන ගමන නැවැත්වීම සඳහා ඉතා පැහැදිලිව පස් අවුරුදු වැඩපිළිවෙලක් පස් අවුරුදු වැඩපිළිවෙලක ගරු කතානායකතුමනි, මේ රටේ රසායනික හා හානිකර වගාවන් ඉවත් කිරීමට කටුපොල් වගාව වැනි දේ ගැන ඇති වී තිබෙන මහජන මතයට සවන් දී ඒ වගේම කෘතිම පෝර හානි කරන ප්‍රමාණයන් ක්‍රමානුකූලව ඉවත් කිරීමේ වැඩපිළිවෙලට පිවිසීම අපේ රටට මහ පොළවට හා ඉදිරි සංවර්ධනයට ඇති කරන වැදගත් ක්‍රියාමාර්ග. ඒ වගේම අපේ අලුත් පරම්පරාවට පාසලෙන් පිට වුණාම වෘත්තීය, කාර්මික, තාක්ෂණ දැනුම හා පුහුණුව දෙන අලුත් වැඩපිළිවෙලකට පිවිසීම සඳහා එතුමා ඇතිකරන ඒ නිපුණතා සංවර්ධන වැඩසටහන අපේ තරුණ පරම්පරාවගේ තරුණයන් හා තරුණියන්ගේ අනාගතයයි. ඒ සඳහා සහයෝගය දැක්වීම තමයි විරුද්ධ පක්ෂයක වගකීම වන්නේ. මේ ජාතික මහා සංවර්ධනයට ජනාධිපතිතුමා ඉදිරිපත් කළ වැඩපිළිවෙල, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයෙන් අමාත්‍ය මණ්ඩලයේ වැඩපිළිවෙල පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක කිරීමට ඉක්ධාම ඉක්මනින් ඒ අවශ්‍ය යෝජනාවල්, අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයන්, අවශ්‍ය වැඩපිළිවෙලවල් අපි ඉදිරිපත් කිරීමට කැපවී කටයුතු කරන බව සඳහන් කරමින් ජනතාව අපිට දැක් වූ විශිෂ්ටතම ජයග්‍රහණය ජනාධිපතිවරණය සම්පූර්ණ කරමින් පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා මිත්‍ර පක්ෂ සියල්ල කෙරෙහි දක්වපු ඒ සුවිශේෂී විශ්වාසය ක්‍රියාත්මක කිරීමට හා පාර්ලිමේන්තුවට අප පත්කරවපු ජනතාවට යළිත් අපේ ප්‍රණාමය පුද කරමින් අපි ඒ ගමන, ජනතාවගේ ගමන මේ මහා පරිවර්තනයකට රට ඉල්ලා සිටින අවස්ථාවේදී ගෙන යාමට ප්‍රතිඥා දුන් අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රකාශයට සහයෝගය ප්‍රකාශ කරමින් මා නවතිනවා. ස්තුතියි.
ස්තුතියි.